ගරු විමල් වීරවංශ මහතුමා ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා.
කොච්චර කාලයක්ද?
20යි.
හොඳයි. ගරු උරසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ අතුරු අයවැය පිළිබඳව විවාදය ඉදිරියට යන මේ වෙලාවේ ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු ඒ අයවැය දිහා බැලුවම අපි එකගතකින් බලාපොරොත්තු වුණා. දැන් මේ තිබෙන ආර්ථික අර්බුදය ඉතා බැරෑරුම්ව දැකලා ඒ බැරෑරුම් කමේ ප්‍රමාණයට සරිලන මැදිහත්වීමක් මේ අතුරු අයවැය හරහා අපට දැක ගන්න පුළුවන් වෙයි කියලා. මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මුලසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි මේ මුහුණ දීලා ඉන්නේ අපේ ඉතිහාසයේ අපි මුහුණ දීපු දරුණුතම ආර්ථික අර්බුදයට. ඒ අර්බුදය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා මිසක් සමනය වෙමින් පවතිනවා කියලා අපිට කියන්න බෑ. මෑතකදී මහ බැංකුව වෙන්න පුළුවන්, වෙනත් රජයේ ආයතන වෙන්න පුළුවන් ගත්තු සමහර තීරණ, උදාහරණයක් හැටියට ගත්තොත් ආර්ථිකය හකුළුවාලීම අරමුණු කරගෙන ගත්තු තීරණ, පොලි අනුපාතයේ ඉහළ දැමීමේ තීරණ, ඒ පොලි අනුපාතයේ ඉහළ දැමීම විසින් පරිභෝජනය අඩු කරන්න වෙන්න පුළුවන්, ණය ගැනීම උනන්දුව නැති කරන්න වෙන්න පුළුවන්, තැන්පතු කරන්න තියෙන උනන්දුව වැඩි කරන්න වෙන්න පුළුවන්. හැබැයි ඒ විසින් මේ රටේ ව්‍යාපාර කර්මාන්ත අතිශය විශාල ප්‍රමාණයකට තමන්ගේ ණය වාරිකය ගෙවා ගන්න බැරි වෙනවා. ණය වාරිකය ගෙවා ගන්න බැරි වුණාම මුල්‍ය ආයතනයත් එක්ක බැංකුවත් එක්ක අර්බුදයක් නිර්මාණය වෙනවා. එමගින් ඒ ආයතන කඩා වැටෙනවා. සමහර විට විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන දේශීය වෙළඳපොළ වගේම නිෂ්පාදනය කරන කර්මාන්තවලට, විශේෂයෙන්ම දේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන කර්මාන්තවලට අද අමුද්‍රව්‍ය ගෙන්ව ගන්න බැරි වෙලා තියෙනවා. ඇති කරපු සමහර ආනයන සීමාවලින්. ඉතින් මේකෙදි අපි පියවර ගන්න ඕනේ ආර්ථිකය හකුළුවනවා කියලා අර්බුදය උස්සන්න වෙන දිසාවටද? එහෙම නැත්නම් ඒ අර්බුදයේ උස්සන්න වීම තවත් අලුත් දේශපාලන අර්බුදයක් ඇති කරවලා, ඒ දේශපාලන අර්බුදයෙන් තව ව්‍යසනකාරී අන්තයකට මේ රට යන පැත්තටද අපි මේ අර්බුදය දිහා බලන්න ඕනේ? එහෙම නැත්නම් මේකෙන් ඉතා ඉක්මනින් ගොඩේ මේ ශක්තිය සමාජගත කරන්නද? දැන් මෙතනනේ රජය, ආණ්ඩුව, රටවැසියා මේ සියලු දෙනා මේකට ඒකාබද්ධව මේ අර්බුදය හමුවේ කොහොමද කටයුතු කරන්න කියන ඉදිරි දැක්මක් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා මට නම් පේන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් මේ මම මීට කලිනුත් කිව්වා මේ අර්බුදය මුලින්ම ආණ්ඩුව ඇතුලේ ඉඳලා ඉදිරිපත් කරනකොට අපි කවුරුවත් එදා ඒකට සහයෝගයක් දැක්ුවේ නැහැ. මමයි, වාසුදේව මැතිතුමයි, උදේගම්මන්පිල මැතිතුමයි සමහර වෙලාවට බඳුළු ගුණවර්ධන මැතිතුමා සහයෝගය දුන්නා. ඒ රෙන් වෙන කවුරුවත් සහයෝගය දුන්නේ නැහැ. අනිත් හැමෝම හිටියේ මොලහතානෝගේ උත්තරේ හරි කියලා හිතාගෙන, මොලහතානෝගේ උත්තරෙන් වැඩේ ගොඩයයි කියලා හිතාගෙන. නමුත් අපි එදා ඒ පෙර දැකපු ඒ ව්‍යසනකාරී තත්ත්වයට මේ රට ගොදුරු වුණා. දැන් පැවතිච්ච ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට අපට තිබෙන විවේචනය තමයි ඒ පෙර දැක්ම නොමැතිවීම. එන්න නියමිත අර්බුදය. මොකද මේ අර්බුදයේ ආසන්නම තව ප්‍රබල හේතුවක් තමයි යහපාලන කාලේ තමයි ගරු මන්ත්‍රීතුමියනි අපේ රට අරගෙන තියෙන වාණිජ ණයවලි 80%ක්ම අරගෙන තින්නේ අවුරුදු 4 මාර ඇතුලේ. 80%ක් වාණිජ ණය කියන්නේ විදේශ මුදල් වෙළඳපොළෙන් ගන්න ණය. ඒවැය පොලිය 6%යි 7%යි. එහෙම නැත්තම් ඊටත් වඩා වැඩි. ඒතොර වාණිජ ණයවලින් ගත්තම අපිට සහන කාල නැහැ, ග්‍රේස් පීරියඩ් නැහැ. අද ගත්තනම් ඊළඟ මාසෙ ඉඳලා ගෙවන්න ඕන පොලිය. එතකොට ලංකාව අරන් තියෙන වාණිජ ණයවලින් 80%ක්ම ඒ අවුරුදු 4 මාර ගත්තම ඒක පහුවෙන්නේ ඉඳන් ගෙවන්න වෙනකොට අපේ ණය බර එකවර වැඩි වෙනවා අතිශය ශීඝ්‍ර ප්‍රමාණයක්. ඒ නිසා හැබැයි ඉතින් ඒකට චෝදනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. මේක දකින්න ඕන. අර ඉන්නවා කවුද ආචාර්ය පීබි ජයසුන්දර. මං අනු කොයි කාලෙන්ද කියන්නේ ඔය ආර්ථික ඝාතකය කියලා. ගෙනලා දාගත්ත ජනාධිපති ලේකම් පුටුවට මහ බැංකුවේ නිලධාරීන් එවනවා ජනාධිපතිට තත්ත්වය නරකයි කියලා වාර්තා. පීබි සංජය සුන්දර ගහගන්නවා ෆයිල් එක ඇතුලේ රටේ ජනාධිපති ඉතින් ඉන්නවා වැඩේ හොඳට යනවායි කියලා. ඒ ජනාධිපතිගෙත් තිබ්බ වැරද්දක් ආර්ථිකය ගැන මොකක් හරි කිව්ව ගමන් පීබීට දෙන්න. දුන්න පීබී වැඩේ. දැන් පීබීලා නෙමෙයි කන්නේ. කෝ පීබී? පීබීගේ ඒව උනේ පීබීලා නෙමෙයි කන්නේ. මේ ආර්ථිකයේ මේක පෙර දකින්න තිබිච්ච අරමුදයක්. හිතන්න එපා මේක දැන් සමනය වෙලා සංසුන් වෙලා කියලා නෑ. අපි තාම මේ අරමුදේ ඉන්නේ මුල. කර්මාන්ත වැහිගෙන වැහිගෙන යනකොට, ව්‍යාපාර වැහිගෙන වැහිගෙන යනකොට, පාංගඩිය 300ටවත් 400ටවත් ගන්න නැති වෙනකොට, මේ රට මේ අරමුදේ මොන විදිය තත්වයකට අපිට මුණපාන්න වෙයිද කියලා තමුන්වහන්සේ කවුරුවත් මෙතන අද කතා කරන්නේ නෑ. මේකට උත්තරේ මොකද්ද? දැන් හැමෝම කතා කරන අරමුදේ අපි ඉතා ඕනෑකමින් මුල ඉඳම කිව්ව අදක් කියනවා. ආර්ථික අර්බුදය නැමැති සතුරා තමයි අපට ඉන්න පළවෙනි සතුරා. ඒ සතුරා පරාජයට පත් කරන්න රටක් විදියට අපි එකතු වෙන්න ඕනේ. මෙතනවත් සමගියක් ඇති කරගන්න බැරි රටක මෙතනින් පල්ලෙහාට ඒ සමාජීය සමගියක් ඇති වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ කනගාටුයි. දැන් බලන්න, දැන් හැමෝම හිතාගෙන ඉන්නවා දැන් හරි රාජ්‍ය ආයතන විකුණන දාන්න ඕන. එතකොට අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්. මං අහන්නම් ප්‍රශ්නයක්. දැන් IOC එක තියෙනවා, IOC එක තෙල් ගේනවා, IOC එක තෙල් ගේන්න ඩොලර් ගේන්න ඉන්දියාවෙන්ද? IOC එක රුපියල් වලට විකුණලා ඒ අධික ලාභය අරන් යන්නේ ඉන්දියාවටනේ. ඒව ඩොලර් බවට පරිවර්තනය කරගෙන නෙවෙයිද? එතකොට ඉතින් ඒ ඩොලර් එළියට යන්නේ. දැන් මේක හරි කතාවක්. විදේශීය සමාගම් වලට මේ ඔක්කොම අත්‍යවශ්‍ය සේවා දුන්නම අපේ ඩොලර් පස්සට උත්තර එනවා. කොහොමද වෙන්නේ? ඒගොල්ලෝ වික්කත් රුපියල් වලින් අපි ගෙවන්නේ. ඒ රුපියල් ටික ඒගොල්ලෝ එළියට ගෙනියන්නේ ඩොලර් කරලා. ඩයලොග් එකෙන් ගන්න හැම කෝල් එකටම ඒ රුපියල් ඩොලර් වෙලා මැලේසියාවට යනවා. ඒ නිසා මේ අර්බුදයට ඇති කිරීමට හේතු වෙච්ච ආර්ථික දර්ශනයම ඇතුළේ ඉඳගෙන අර්බුදයෙන් ගැලවෙන්න බෑ. මම පොඩි උදාහරණයක් තමුන්වහන්සේලට කියන්නම්. ධම්මික පෙරේරා මන්ත්‍රීතුමා, එතුමා මොකද්ද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන දන්නවා? ඒ වුණාට වාලච්චේන කඩදාසි කම්හල වැඩ කරනවා කියලා දන්නේ නැහැ. ඊයේ පෙරේද තිබ්බ රූපවාහිනී නාලිකාවක කියනවා වාලච්චේනට කඩදාසි හදන්න බෑ. අපි කඩදාසි ඉන්දියාවෙන් ගේන්න ඕන. ඉන්දියාවේ මිල අඩුයි. ඒකම නිවේදකයා කියනවා නෑ, අහමල් හිටපු ඇමතුමා කෝවා වාලච්චේනේ මෙහෙම මෙහෙම කරනවා කියලා. නෑ නෑ, ඒක හොයලා බලන්න. ඒක බොරුවක්. ධම්මික පෙරේරා කියන්නේ මේ. ධම්මික පෙරේරා මහත්තයර මම පෙන්නන්නම්. වාලච්චේන කඩදාසි කම්හල එදා වහලා තිබ්බේ යකඩවලට විකුණන්න තිබ්බේ. මට කලින් හිටපු ඇමතුමා කැබිනට් අනුමැති අරන් තිබ්බ යකඩවලට විකුණන්න. ඒ වෙනකොටත් ඒ යන්ත්‍ර සූත්‍රවල කෑලි ගණවල අරන් ගිහිල්ලා එහෙම තිබිච්ච මැෂින් දෙකෙන් එකක් අපි පණ ගන්නවලා. ඒ මැෂින් එකේ විදුලිය අධිකව වැය වෙන කොටස් අනවශ්‍ය කොටස් ඉවත් කරලා විදුලි බල මණ්ඩලයට වැඳලා විදුලිය අරගෙන, මොකෝ පරණ හිඟ බිල් තියෙන ඒවා ලොකු ගණන් ගෙවන්න බෑ, ඒක අරගෙන පණ ගන්නවලා. අවුරුදු දෙකක් යනකොට මෙන්න ලොතරැයි බෝඩ් එක ලංකාවේ ලොතරැයි මුද්‍රණය කරන්නේ වාලච්චේනේ කඩදාසියේ. ගොවිසෙත ලොතරැයි දැන් ගන්න වෙළඳපොලෙන් වාලච්චේන කඩදාසියේ. ලොතරැයි බෝඩ් එකේ සභාපති ධම්මික පෙරේරා මහත්තයා, මම මේ කියන්නේ මෙතන නැතත්, එයා කියන්නේ ඉන්දියාවෙන් ගෙන එක ලාභයිලු. අහන්න ලොතරැයි බෝඩ් එකේ සභාපතිගෙන් ඉන්දියාවෙන් ගෙන ආපු මෙට්‍රික් ටොන් එකද ලාභ, වාලච්චේන හදලා දෙන මෙට්‍රික් ටොන් එකද ලාභ කියලා අහන්න. මේ තීන ලිබරල් කුණු ඔලු. මේගොල්ලන්ගේ මොලේ හැදිලා තින්නේ ඔක්කොම විදේශීය විදේශීය. වාලච්චේන කඩදාසි කම්මල නොතිබ්බනම් අද ලොතරැයි බෝඩ් එක මේක ගහගන්නේ ධම්මික පෙරේරාගේ කමිසෙද නැත්නම් උන්නේගේ අමුඩෙද? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කතා කරන්නේ. ඔය ඔය මහා මේ අහසේ පැලවෙන මීටර වලට බෑ මේ පොළොවේ ප්‍රශ්නෙට උත්තර හොයන්න. අපි එක පටන් ගත්තා විතරක් නෙවෙයි, දැන් පුවත්පත් කඩදාසියක් නිර්මාණය කිරීම සඳහා එතන මේ මිනිස්සු වහන්සි වෙනවා. අද පත්තර වලට පත්තර කඩදාසිය ගෙනීම අභියෝගයක් වෙලා මෙතන තියෙන්නේ නිෂ්පාදන අවකාශයක් මේ විවෘත වෙන්නේ. මේ අලුත් නිෂ්පාදන අවකාශයක් විවෘත වෙන්නේ. අන්න ඒකට මැදිහත් වෙන වැඩපිළිවෙළයි රටට ඕනේ. ක්ෂණිකව අපි මේ තත්වයෙන් වඩා අමාරුවට අසීරුතාවයට පත් වෙන මිනිස්සු රැකබලා ගැනීමට ඕනේ. හරි සුබසාධන නෙට්වර්ක් එකක් ඕනේ. හරි ඒක විතරක් බෑ, අපි කොහොමද මේ නිෂ්පාදන අවකාශය අත්පත් කරගන්නේ? ලොතරැයි බෝඩ් එකට ලොතරැයිය ගහන්න මෙතර කල් ගෙන ආපු මෙට්‍රික් ටොන් එක ඉන්දියාවෙන් කඩදාසි අපි කියමු ලක්ෂ 6 නම් 6ට වැඩි නම් මම මේ හරිගාර නෙවෙයි මම මේ තේරුම් ගන්න කියන්නේ. ඊට වඩා අඩු මිලකට තමයි මේ කඩදාසිය ලොතරැයි බෝඩ් එක ගන්නෙ. ඒ සභාපතිතුමා මට කිව්වා ඒගොල්ල පිටින් ගේන එකටත් වඩා මේක ලාභයි. මේ හොඳයි කියලා. අපි දැන් හරි මෙතන මොකක්ද කරේ? මම මුකුත් ලොකු දෙයක් කරේ නැහැ. මම හොඳ සභාපති කෙනෙක් දැන් මම මේ සබ්ජෙක්ට් එක දන්න, විෂය දන්න විමල් රූපසිංහ කියලා. එයාට මගෙන් දෙන්න ඕන උදව් ඔක්කොම ටික දුන්නා. හැම උදව්වක්ම දෙන්න බැරි වුණා. අමාරුවෙන් හරි මේ මිනිස්සයා වැඩේ කරා. අදරි 100 ගණනක් අද එතන රස්සාව කරනවා. දිවාරය වැඩ කරනවා. එතන මම ඔබට පෙන්වන්නම් ඒකේ දියුණුව. 2020 නිෂ්පාදනය කළ තියෙනවා මෙට්‍රික් ටොන් 81.12ක්. ආදායම හොයලා තියෙනවා මිලියන 8.25ක්. 2021 නිෂ්පාදනය කළ තියෙනවා කඩදාසි මෙට්‍රික් ටොන් 1153.71ක්. ආදායම ලැබලා තියෙනවා රුපියල් මිලියන 125.32ක්. 2022 මේ කොවිඩ් තියෙද්දි 1000 මෙට්‍රික් ටොන් 118.06ක් නිෂ්පාදනය කළා තියෙනවා කඩදාසි. ආදායම රුපියල් මිලියන 213යි. එද ඒ අනුව මේ 2020 දා මේ වෙනකොට කඩදාසි මෙට්‍රික් ටොන් 2252.89ක් නිෂ්පාදනය කළා තියෙනවා. ආදායම රුපියල් මිලියන 346.57යි. අර පරණ ණයකන්දක් තියෙන හින්දා මේක ඒකින්දා අපිට මේක දැන් ලාභයි කියලා සතුටු වෙන්න බෑ. හැබැයි මිනිස්සුන්ට පඩි නඩි ගෙවාගෙන ඔක්කොම කරගෙන අර්බුදයක් නැතුව මේ ආයතනය අද නිෂ්පාදන ක්‍රියාවලිය ගෙනියනවා. මොකද කරා හේතුව? සුදුසු මිනිස්සයව වගකීම දෙන්න. පවුලේ කනද එක යාළුවා අරුමු කියලා මේ වැඩකට නැති පට්ට හොරුන්ට අපි විපක්ෂී ඉන්න කාලේ අපිට උදව් කරූප එක ඌ තමයි වියදම් කළේ. ඌට තමයි සභාපතිකම දෙන්න ඕනේ. ඌ පටන් ගන්නවා අර වියදම් කරපු ඒවා එකට දෙකක් හොයන්න. ඒ සංස්කෘතියෙන් ගැලවෙන්න බැරි නම් මේ රටේ මේ නිෂ්පාදන අවකාශයට ඕන විදියට උත්තර හොයන්න බැරි නම් මේ කරන අතුරු කතා වලින් මොනම පිළිතුරක් අත් ලැබෙයි කියලා මට නම් පේන්නේ නැහැ. ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමියනි මම තව උදාහරණයක් කියන්නම්. දැන් අපි හැමෝම කියනවානේ සිස්ටම් චේන්ජ් වෙන්න ඕනේ කියලා. මම ඔය කර්මාන්ත අමති හැටියට ඉන්නකොට මම දැක්ක එක දෙයක්. ඛනිජ වැලි සංස්ථාවේ ඒ ඛනිජ වැලි සංස්ථාවේ ටෙන්ඩර් වල විශාල ප්‍රශ්න තියෙනවා. මොන විදියට කරත් කවුරු හරි කොහෙන් හරි මාටිය ගහන්න තියෙන හැකියාව වැඩි. ඒ අනුව මම කැබිනට් එකට පත්‍රිකාවක් දැම්මා මේ ටෙන්ඩර් ක්‍රමේ ඔන්ලයින් කිරීම සඳහා ඒක වෙනස් කරන්න. ඒකට විශේෂඥ මණ්ඩලයකින් ඒ යෝජනාව ගන්න කැබිනට් එක ඒක අනුමත කරා. ඊට පස්සේ ඉතින් මම ඇතිවෙච්ච මේ දේශපාලන ආරෝලත් එක්ක විපක්ෂයේ වාඩි වුණා. හැබැයි අන්න මට දැන් ඊයේ පෙරේද දැනගන්න ලැබුණා පළවෙනි වතාවට මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට රජයේ මොනවා හරි විකුණන්න තියෙන දෙයක් ඔන්ලයින් ටෙන්ඩර් එක කැදෙව්වා. කවදාකවත් ඛනිජ වැලි ටෙන්ඩරයට ඉදිරිපත් නොවිච්ච ඛනිජ වැලි ආශ්‍රිතව අගේ එකතු කිරීමේ කර්මාන්තවල නියැලෙන විදේශීය කර්මාන්තකරුවන් අර අතරමැදියෝ නෙවෙයි විදේශීය කර්මාන්තකරුවන් ඔන්ලයින් ටෙන්ඩරයකට ආවා. මං හිතන්නේ 10කට වැඩි ආයතන. මෑත ඉතිහාසයේ වැඩිම මිලට ඩොලර් 300ට වඩා වැඩි ටෙන්ඩර් එක මේ එක මෙට්‍රික් ටොන් එකකට. කලින් ඕවා ඩොලර් 100 ගණන් අඩු වැඩි වුණොත් 200 ගණනක්. මෙන්න මේ 300 ගණනට පොඩක් උඩින් ආවා සිංගප්පූරුවේ කම්පැනියක්. ඒගොල්ලෝගේ කර්මාන්ත තියෙන රුසියාවේ. ඒ වැඩිම ඉල්ලුමට ටෙන්ඩර් එක ගියා. පැය 7යි ලියුමක් යවල ඉවරයි. පැය 7න් ඔබ මේ ටෙන්ඩරේ ලබාගෙන නැත්නම් මුදල් ගෙවා අදාළ ද්‍රව්‍ය රැගෙන යාමට කටයුතු කරන්න කියලා. පැය 7යි. අතරමැදියෝ නැහැ. පගා ඉල්ල නෙවුන් නැහැ. ඒ ටෙන්ඩරේට ඇවිල්ලා පෙරදිච්ච අය තේරිච්ච නැති අය කියනවා අපිට නොලැබුණාට කමක් නැහැ. මේ ක්‍රමේ හොඳයි. මේක දිගටම පවත්වාගෙන යන්න. දැන් මම හිතන්නේ රමේෂ් පතිරණ ඇමතුමාට මගින් එතු ඒ නිලධාරි මහතුරු හදනවා පත්‍රිකාවක් ඒ ටෙන්ඩරේ සාර්ථකත්වය සහ ඒක තියෙන අඩුපාඩු ඒ අඩුපාඩු නිවැරදි කර මේ ආකාරයට ඉදිරියට කරගෙන යාමට අනුමැතිය. හැබැයි මම දන්නවා කණිජ වැලි එකේ ලොක්කෝ ඔකට කැමති නැහැ. ඒකේ ඉන්නවා මේකට පුරුදු පුහුණු වෙච්ච බඩු වර්ගයක්. ඒගොල්ලෝ කැමති නැහැ. එතකොට සිස්ටම් තියෙන කියන්නේ නෝවනේ. දූෂණය නවත්තනවා කියන්නේ නෝකනේ. නැතුව මේ මහා මුකු අර මහා සද්දයක් ඇවිල්ලා වෙනේ මගුලක් නෙවෙයිනේ. අර නිකන් විදුලි කොටලා පාට පාට ඇවිල්ලා එහෙම එකක් නෙවෙයිනේ සිස්ටම් චේන්ජ් කියන්නේ. මේවට තියෙනවා ඕන තරම් ක්‍රම. අපි ඒ දිශාවට මේ රට අරගෙන යන්නේ නැතුව අපි හිතනවා අනේ බරක් වෙලා තියෙනවා අර ආයතනේ මේ ආයතනේ කියලා මේක කාට කාට හරි දුන්නම ඩොලර් 520 දෙනවා කියලා නෑ. එච්චර සරල නෑ අපි ඉන්න තත්ත්වේ. ඒ නිසා ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම මේ කිව්වේ අපිට මේකෙන් එළියට එන්න නම් දැන් බලන්න මෑත කාලේ මං හදවතින් හඬා වැටිච්ච තනියෙන් හඬා වැටිච්ච සිද්ධි කීපයක් තියෙනවා. එකක් අර ඉන්දියාවේ ඉංගිරි මිනිස්සෙක් ලංකාවට ආධාරය වුණා. මහා පරාක්‍රම බාහු රජතුමා, 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා පාණ්ඩ්‍ය කියන රටේ රාජ උරුමය තියෙන කෙනාට නැතුව වෙන කෙනෙකුට එතන පාණ්ඩ්‍ය රටේ බලය යන්න ගියාම ඒ උරුමය තියෙන කෙනා මහා පරාක්‍රම බාහු රජතුමාට පින්සින්දු වෙනවා, මාගේ ආරක්ෂාව ඔබ අතේ තියෙන්නේ කියලා. මහා පරාක්‍රම බාහු රජතුමා තමන්ගේ ප්‍රධානම සෙනවියට කියනවා වහාම පාණ්ඩ්‍ය රටට ගොස් ඒ උතුන්න දාගත්තු කෙනා ඉවත්කොට උරුමය ඇති කෙනා සිහසුනේ කැඳවා වහා එනු. අන්න 6 වෙනි පරාක්‍රම බාහු විදිය. දැන් අපි ඉතින් ඒ හිඟන්නොත් අපිට ආධාරය වෙනවා. ඊළඟට මම දැක්ක ඇමරිකාවේ තානාපුත්තුමියයි කවුද මන් දන්නේ කිනුගේ ඇවිල්ලා කව්පි ගෙනල්ලා. කව්පි ගෙනාවා නම් දෙන්න එපා අර පැකට් එක. මේක නිකන් පීචම්ම කරන්න. ඇමතුමා අනේ මෙහෙම හිඟන්නා වගේ අල්ලගෙන ඉන්නවා. අර දෙන්නා මෙහෙම මෙහෙම හලනවා. අයියෝ සංසාරේ කියලා හිතුණා. ඒ ඇයි එහෙම දෙන්නේ? එහෙම දෙන්නේ නැහැ. කව්පිනා ඕනම් පැකට් එක දෙත හැගෙන පේන්න. ඉතින් පැකට් එක ගත්තාම සහතිකය ගත්තා වගේ. ඇයි අර හලලා මෙහෙම හලන්නේ අතට? ඒ තමයි පාච්චල් කරන එක. ඒ තමයි හිඟන්නකට මේ දෙන්නේ කියලා පෙන්වන විදිය, රාජතාන්ත්‍රික විදිය. අපේ හිඟන්නොත් ඒවට අහු වෙනවා. ඊළඟට බංග්ලාදේශයේ පවුල් 120කට බීලි ආහාර දෙනවලු. ඒක නම් කමක් නැහැ කියමුකෝ. ඉතින් මෙතෙන්ට වැටිච්ච රටක් බංග්ලාදේශයට අපි සමහර ලැටි පහුගිය කාලේ එක එකව යවන්නේ නැති දැනට අවුරුදු කිහිපයකට කලින් කමක් නැහැ. ඒ නිසා මේ බැරෑරුම් තත්වයට අනුව ගනු ලබන පියවර අපට මේ අතුරු අයවැයේ පේන්නේ නැහැ. දැන් එක පැත්තකින් කියනවා රාජ්‍ය වියදම් අඩු කරන්න ඕනලු. හැබැයි රාජ්‍ය වියදම් අඩු කරන්න කියලා කියන ගමන් අලුත් ආයතනක් පිහිටවනවා.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තව ඉතුරු
තියෙනවා. මම ඉවර කරනවා. දැන් අලුත් ආයතන එකක් තමයි රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයක්. මේ තියෙන මොකක් හරි වැඩක් කරින් නැති ආයතනයක වෙනස් කරලා ඒක මේක බවට පත් කරා නම් ඒක වෙන දෙයක්. නමුත් මේක මේ අලුතෙන් පිහිටවනවා. මේවට සල්ලි යනවා රුපියල් මිලියන 250ක් වෙන් කරනවා. ඊළඟට තව තියෙනවා ජාතික ණය කළමනා කරන ආයතනයක අලුත් එකක් පිහිටවනවා. වෙන වෙනම තිබිච්ච එක එකතු කරලා ඊළඟට ප්‍රතිව්‍යුහගත කරන්න මිලියන 200ක් වෙන් කරනවා. ඒ කියන්නේ රජය සතු විවසායන් ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ඒකකයක්. දැන් ඒ ඒකකයට මිලියන 200ක් වෙන් කරන්න මොන බම්බුකටද? දැන් මට පේන්නේ මේ අර්බුදයට උත්තර සෙවීමත් ව්‍යාපාරයක් කරගෙන තව කට්ටියකට තනතුරු ටිකක් දෙන්න, තව කට්ටියකට මුදල් වෙන් කරලා ඒ රජයේ මුදල් වලින් ජීවත් වෙන්න. අපි දන්නවනේ සමහර දානවා එක එක කමිටු හරි ආයතන හරි දානවා මේ මෙන්න මේ අහවල් කාර්ය සඳහා සුදුසු ක්‍රමයක් යෝජනා කරන්න. මාස 6යි මැන්ඩේට් එක. කොමිසම් දානවා මාස 6යි. මාස 6 ඉවර වෙනකොට බයයි. දික් කරන විදිහම වෙනවා. තව මාස 6ක්. එතකොට අර ඒවා ඉන්න ඇයට ඕනේ වැඩේ තාම ඉවර නැහැ කිය කී ඉන්න. ඒ රජයේ පඩි ලැබමින්, ඒ වේතන ලැබමින්, වරප්‍රසාද ලැබමින් ඉන්න. දැන් එක පැත්තකින් රජයේ රාජ්‍ය බර අඩු කරගන්න කියන ගමන් අනික් පැත්තෙන් මෙහෙම ආයතන අලුතෙන් පිහිටවන එක මම හිතන්නේ ඒක පරස්පරදායි වැඩක්. ඒ වගේම වැට් එක තව 3%කින් තමනවාසලා 15 දක්වා වැඩි කරලා තියෙනවා. දැන් මේ රටේ මිනිස්සු සැපෙන් ඉන්නවා කියලාද හිතන් ඉන්නේ? අද පවුල් කොච්චර ඉන්නවද කන්න ටික නැතුව? එක වේල කන බඩදරු අම්මලා ඉන්නවද පෝෂ්‍යදායී ආහාර වේලක් නොලබන? මේ මහා කඩාවැටිච්ච සමාජය ඇතුලේ පීඩාවට පත්වෙච්ච මිනිහගේ මිනිහා ගන්න භාණ්ඩයකින් තමනවාසලා බදු හොයන්න ඕනේ. ඍජු බදු වලටයි මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ. වක්‍ර බදු වැඩි වැඩියෙන් ගහලා අර අස්සරණ වෙච්ච අහිංසක පීඩිතයාවගේ කරටත් ඒ බර පටවනවා. ඒක තමයි මම කියන්නේ මේ සම්ප්‍රදායික මාවතේ හොයන උත්තර මේවා. මේ අලුත් නිෂ්පාදන අවකාශයටයි උත්තර ඕනේ. අපේ තරුණ තරුණිය ඉන්න වඩු කාර්මිකයා කියන උදාහරණයකට
ඔබතුමයි කාලේ අවසන්
මම ඉවර කරු වඩු කාමිකයෙක් කියන්නේ දැන් ඇයි බැරි ටග් ගාලා අපිට පුහුණුව තියෙනවා පුහුණුව හොඳද කියලා බැලුවා NVQ 4 හරි 5 හරි සහතිකය දුන්නා යව්වා රට එහෙම කොච්චර ඉන්නවද ඔය 3 බිලියන් රස්නේ අදු ගන්න තරුණයෙකුට අරගෙන බලනවා මොකක් හරි කුසලතාවයක් වැඩි දියුණු කරන්න කෙටි කාලෙක ඒ හැකියාව වර්ධනය කරනවා සහතිකය දෙනවා යමනවා රට අපේ අම්මලා ටික අරාබියට යවනවා වෙනුවට ඒ නිසා මෙවැනි මේ අවකාශයේ විසින් ඉල්ලා සිටින බැරෑරුම් මැදිහත්වීම බැරෑරුම් ලෙස ඒ දිහා බලමින් කරන මැදිහත්වීමක් නෙවෙයි අපිට නම් පේන්නේ ඒ වෙනුවට මේ අර්බුදයට හේතු වෙච්ච සම්ප්‍රදායික මාවත ඇතුළෙම නැවත නැවතත් කරගෙන උත්තර තමයි මේ දෙමින් තියෙන්නේ ඒක අපි එකග වෙන්නේ නැහැ ගරු මුලස්සන ආරූඪ මන්ත්‍රීතුමියනි ඔබතුමිට බොහොම ස්තුතියි
ස්තුතියි ගරු හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා
මුලාසනේ හොබවන අරු මන්ත්‍රීතුමියනි එතුමේ සූතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව මම හිතන්නේ අද විශේෂයෙන් අපි සියලු දෙනාම මේ කතා කරන්නේ අතුරු අයවැය 2022 අලුත් අපේ ගෞරව ජනාධිපති ඒ වගේම මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කර පළමුවෙන්ම එතුමා කරපු ප්‍රකාශයක් සම්බන්ධව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා මූලිකව මොකද එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා අපේ මන්ත්‍රීවරයෙක් ඒ රාජපක්ෂ පවුල එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගේ හදන්න මිලියන 400ක් දෙනවද කියලා ඒක අහපුවම එතුමා නැගිටලා උත්තරයක් දුන්නා මිලියන 7ක්වත් ඊදම් කළා නැහැ කියලා හැබැයි එතුමා ඇහුවේ මිලියන 400ක් ඉස්සරහට දෙනවද කියන එකයි කැබිනට් එකට දැම්මද කියන එකයි ඒ ගමන් එතුමා ඉතාමත්ම එතුමාට නුසුදුසු මම ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා වැන්දබුවක් බලා ගන්නවා කියලා කිව්වා ජනාධිපති ආරයාලා. එතුමා කවදහරි මිය ගිය දවසකත් එතුමාගේ භාර්යාව වැන්දබුවක් එනවා. නිසා කාන්තා පාර්ශයට අපහාස කිරීම අපේ අම්මලාට අපේ අක්කලාට අපේ නංගිලාට අපේ සහෝදරියන්ට රටේ අපහාස කිරීමක් වෙනවා වගේම එවැනි දෙයක් ප්‍රකාශ කිරීම එතුමාට යෝග්‍ය නෑ මොකද එකම වැන්දබුවයි ඉන්නේ ඒ ප්‍රේමදාස ආර්යාව තුමිය අද වැන්දබුවක් තමුන්ගේ මහත්ය නැතුව ගියාම නෝන කෙනෙකුට එහෙම නැත්නම් අම්මා කෙනෙකුට භාර්යාවකට තේරෙන දේ අනිත් අයට තේරෙන්නේ නැහැ ඔබතුමීටත් මම හිතන්නේ ඒක වදිනවා ඒක හැබැයි මතක තියාගන්න ඕනේ එතුමාට මතක් කරනවා අපි ප්‍රේමදාස මැතිතුමාව ඝාතනය කරේ මහා පාරේ LTT එක කියලා මතක තියාගන්න LTT එක ඝාතනය කරපු ඒ වැන්දපුවක් ගැන තමයි ඒ මහත්යගේ වැන්දපුවක් ගැන තමයි කතා කරේ එහෙනම් ඒක ඒ ගැන විශේෂයෙන්ම කනගාටු වෙනවා එහෙනම් මෙතනදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් මේ යහපැත්තේ ආණ්ඩු ඉන්න කණ්ඩායම එදා බැසිල් රාජපක්ෂ මොලහත එහෙ නැත්තම් කපුටා කියලා අද නම පට බැඳිලා තියෙන එයා තමයි මේ 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 පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ අයව එතන මෙතුමන්ල කොහොමද අප්පුඩි ගාලා කෑ ගලන්න කියලා හිටි හැබැයි එතුමා මොකද්ද එදා ඉදිරිපත් කරපු අයව අද ඒ අයවයට සම්පූර්ණ වෙනස්ස තමයි මේ අතුරු අයව ඉදිරිපත් කරන්නේ එතන මේක ඉදිරි කරන්නේ ඉදිරිපත් කරන්නේ එදා ඒකට විරුද්ධව හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාද ජනාධිපතිවරයාට ඒ වගේම මුදල් අමාත්‍යවරයා හැටියට මෙතන තියෙන්නේ පැහැදිලිව ගත්තාම විශේෂයෙන්ම සමාජ වෙළඳපොළ ආර්ථිකය ගැන කතා කරන්නේ හැබැයි එදා සමාජ වෙළඳපොළ ආර්ථිකයට දබුණ අවශ්‍යලා කෑ ගහලා බැහැ කියලා ඕක උඩ නැගපු මිනිස්සු අද ලැජ්ජ නැතුව ඒකටත් අප්පුඩි ගහලා මේකටත් අප්පුඩි ගහනවා ඉතින් මේක දිහා කවුද බලන්නේ කියලා හිතන්නකො පාර්ලිමේන්තුව දිහා පාරන්දිය බලපුවම හිතනවා මුන් ටික නිකන් ලැජ්ජ නැති ඇඳ ප්‍රතිපත්තියක් නැති හිරිකිතයක් තියෙන මිනිස්සු කියලා හිතනවා ඒ නිසා එක තැනක එක ප්‍රතිපත්තියක ඉඳලා රටේ මිනිසුන්ට ආදර්ශයක් හැටියට පණිවිඩය කියලා දෙන්න ඒක තමයි වැදගත්ම දේ අද මොකද වෙලා තියෙන්නේ අද ඩීසල් කීයද පෙට්‍රල් කීයද භූමි තෙල් කීයද අද දියවරයව බිත්තියට ලැණ ගහලා තියෙන්නේ රුපියල් 84 තිබිච්ච ඩීසල් භූමි තෙල් ලීටරේ තමයි 340ට විතර ගියේ එතකොට එවැනි තත්ත්වයක් තියෙනකොට අද ඖෂධ ටික ගන්න අද බෙහෙත් ටික ගන්න විශේෂණම් ගත්තාම ඊළඟට කෑම ටික ගන්න අනිකුත් කාරණා කාරණා ගත්තාම අහස උසට මිල ගණන් ගිහින් එවැනි මොහතක තමයි මේ වැඩ්බද්ද අද දාන්නේ කෝ ඍජු බදු ටික කෝ මේකේ මහ උන්ට ගන්න බදු ටික අහිංසක දුප්පත් එදා වේල කණ්ඩ නැති අද තුන් වේලක් කාපු මිනිහ අද දෙවේලක් කනවා දෙවේලක් කාපු මිනිහ අද එක වේලක් කනවා එක වේලක් කාපු එකට කණ්ඩ නැතුව අහමතේ වතු ටික බීලා ඉන්නවා එවැනි අයට තමයි නැවත වතාවක් මේ වැඩබද්ද ගහලා බද්ද වැඩි කරලා ඒ මිනිස්සු තමයි අනාථ කරලා දැම්. කෝ ඍජුබදු ටික. අපි අහනවා මේකේ ඇමතිවරු මන්ත්‍රීවරු ඉන්නවා බදු පැහැර අරපුන් ටික. ඒව ගෙනල්ලා දඬු කඩේ ගහන්න ඕන හරිනම්. ඒගේ බදු ටික ඉස්සල්ලා අරගන්න ඕන. ඒ විතරක් නෙමෙයි අද සමහර වෙලාවට විදුලි බිල ගෙවපු නැති කණ්ඩායමින්. ඒව ගෙනල්ලා ඒගේ සල්ලි ටික අරගන්න ඕන ඉස්සල්ලාම. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාව දැන් මෙතනදී මේ කතන්දර ඔක්කොම කියන අස්සේ මොනවද රටේ සිද්ධ වෙන්නේ ආර්ථිකය ගැන ප්‍රශ්න රාශියක් අපි ඉන්නකොට පාර්ලිමේන්තුවේ කතා කරද්දී සමාජයට ගියහම මොකද වෙලා තියෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද රටේ අද මේ සමහර වෙලාවට ත්‍රස්තවාදී සංවිධාන මෙහා පැත්තෙන් නිදහස් කරනවා අපි පිළිගන්නවා කියනවා ත්‍රස්තවාදී පඬිත දාලා මේ රටේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ගිහිල්ලා හිරේ දාලා උන් එල්ලලා මරන්න උන් වෙඩි තියලා මරන්න හදනවා මේකද රටේ සාධාරණත්වය මේකද රටේ විය යුතු දේ රටේ විය යුතු දේ නිවැරදිකාවේ ආකාරයෙන් කරලා තමයි රට වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන ආර්ථික වශයෙන් විශේෂයෙන් දැන් භාණ්ඩ 300ක් මේ රටේ තහනම් කරලා තියෙනවා ආනයනය කරා මේක රටේ තියෙන ප්‍රශ්න නිසා කියලා අපි පිළිගන්න පුළුවන් හරි කමක් නැහැ හැබැයි මේකෙන් නතර වෙන ව්‍යාපාර නැගිටවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් දේශීය වශයෙන් ක්‍රියාත්මකද මේ මේ අය මේ මේ අතුරුයවත් එක්ක එහෙම එකක් නැහැ මේක සුරංගනා කතා කතා මේකට කතා දාලා රාබරණ දාලා ඔක්කොම කරලා අන්දලයෝපික මේ තියෙන්නේ මේක ක්‍රියාත්මක කරන්න තමුනාසල ඉඩ දෙනවද තමුනාසල ඔතන ඉඳලා අප්පුඩි ගහවට ඉඩ දෙනවද තමුනාසල ඇතුලේ කාමරය අසල ගිහිල්ලා කතා කරන්න වෙන එකක් නෙමෙයිද වෙන එකක් තමයි මොකද තමුනාසලගේ තාත්තට ගහලා එවලවල කුමන්ත්‍රණය කරලා බාප්පාව ගෙනල්ලා ඉඳගෙන තියෙන වෙලාවක් මේ වෙලාව සර් තමුනාසල කවදාකවත් මේක ඉස්සරහට යන්න දෙන්නේ නැහැ එහෙනම් මේ ගරු ජනාධිපතිතුමා මුදල් ලැබෙත්තුමා හැටියට මේක විශේෂයෙන්ම මේක කරන්න බැරි වෙන තත් එකක් තමයි තියෙන්නේ. ඒ වගේ විශේෂයෙන් මතක් කරනවා. මේ මම අහනවා විශේෂයෙන්ම මේ භාණ්ඩ 300ක් ආනයනය නැවතුණාට පස්සේ අර විදේශ රටේ ගිහිල්ලා ඉන්න අපේ ශ්‍රී ලාංකික අයට වෙලවුන්ස් එක දෙනවද? එහෙම නැත්නම් තීරු මුදලහිත ඒ ඒ ඒ අවස්ථාව ලබා දෙනවද ලංකාවට එනකොට බඩු ටිකක් අරගෙන එන්න? එහෙම නැත්නම් එයාට බඩු ටිකක් එවන්න අවස්ථාව දීලා තියෙනවා. දැන් හැමතිස්සෙම මේ පිටරට මිනිසුන්ගේ සල්ලි ඉල්ලනවා. අපිට ඩොලර ඕන කියලා. හැබැයි අවස්ථාව දීලා තියෙනවද මේකේ? ඒ ගැන තාම උත්තරයක් දීලා නැහැ එයාට. ඒ විතරක් නෙමෙයි. කරුණා කරලා මේ අර කාර්, මෝටර් සයිකල් ඒවට බලපත්‍ර වැඩක් නැහැ දැන් මේ මිනිසුන්ට. මේ මිනිසුන්ට අවශ්‍ය කරන්නේ දැන් කණ්ඩ ටික ගේන්න, තමුන්ගේ ගේ හදා ගන්න අවශ්‍ය කරන බඩු ටික අරගන්න. මෙන්න මේ වගේ බඩු ටික ඉවත් කරලා දෙන්න. මෙන්න මේවා තමයි එයාට අවශ්‍ය කරන්නේ එයා වෙනුවෙන් කරන්න ඕන. ඒ වගේම යෝජනා කරන අපේ කාංචන මැතිතුමා ඉන්න මේ වෙලාවේ විශේෂයෙන්ම තමුන්නාසට ඕන ඩොලර් දැන් තෙල් ටික ගේන්න. තමුන්නාසට පුළුවන් සෙඩ් දෙකක් නම් කරන්න පුත්තලන් දිස්ත්‍රික්කේ කොළඹයි කොළඹ දිස්ත්‍රික්කේ විදේශ විදේශ මුදල් වලින් තෙල් ටික ගහන්න අවස්ථාව ලබා දෙන්න. එහෙම අවස්ථාවක් ලබා දෙන්න. හැබැයි පුල් ටැග් ගහලා දෙන්න පිටරට ඉන්න මිනිස්සු ලංකාවටයි. මොකද ඒගොල්ලෝ එන්නේ නැතු ඉන්නේ. ඒගොල්ලන්ට මෙහෙ ඇවිල්ලා කරදර නිසා ඒ අවස්ථාවත් ලබා දෙයි. තමුන්නාසයට කවදාකවත් එකතු කරගන්න බැරි විශාල මුදල් ප්‍රමාණයක් ඒකෙන් ලැබෙයි. මොකද මේ ගෙවල් අස්සේ ගොඩාක් මුදල් තියෙනවා. මට අපි අවස්ථාව දෙන්න ඔබතුමා පුංචි කාලයක්.
ඒක හොඳ යෝජනාවක්.
කාංචන ඇමතුමා.
ඔබතුමා කරපු යෝජනාව හොඳ යෝජනාවක්. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරේ ඔබතුමා දන්නවා අපේ රටේ මුදල් රෙගුලාසි 50 වෙනත් මුදල් භාවිතා කරන්න බෑ මේ රටේ අනිකුත් නිෂ්පාදන ගන්න. එතකොට අපි රුපියල් පමණයි අපි ගනුදෙනු කරන්නේ. අපි ඩොලර් වලින් ගනුදෙනු කරන්න විපක්ෂය හැටියට යෝජනා කරනවා නම් එහෙනම් අපිට රුපියල වෙනස් කරන්න එනෝ ඩොලර් වලින් භාවිතා කරන තත්ත්වෙට මුදල් පනත වෙනස් කරන්න ඕන. මම දන්නේ ඔබතුමන්ලා එකඟද කියලා ඒකට. එකඟ නම් ඔබතුමන්ලා යෝජනාව දෙන්න.
අපි 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 එක වෙන වෙන කාරණාවක් නැහැ. හැබැයි ඒ දෙයට විතරක් මම කියන්නේ. නැත්තම් ඒකෙන් ගහයි වෙන ගේම් සියල්ලම ගහයි.
මම
කියන්නේ එහෙම ගහන්න මම දන්නේ ඒක පුළුවන්. මම දන්නේ ඒක පුළුවන්ද බැරිද කියලා මම ඔබතුමන්ට යෝජනාවක් කරේ. ඒක කරන්න පුළුවන් නම් කරන්න කියලා මට දෙන්න එක 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 විනාඩියක් දෙන්න කියලා විශේෂ ඉල්ලීමක් කරනවා. මොකද විශේෂයක් කරනවා මේ වෙලාවේදී ඉතාලි රජයට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතාලි රජය අපිට විශාල රැකියා සංඛ්‍යාවක් දීලා අපේ පවුල් පිටින් ඒ රටේ බලා ගන්නවා. හැබැයි දැන් මේ වෙනකොට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතාලි එම්බසි ගාව අපේ හැම දෙනාම පෙළ ගැහිලා ඉන්නවා. මොකද VFS එකෙන් නැත්තම් ඒ අවට තියෙන ආයතන වලින් යම්කිසි හොර වැඩ කරන නිසා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ඒ ඉතාලි තානාපති කාර්යයට අවශ්‍ය කරන උදව් ටික දීලා ඉක්මනින් පරීක්ෂණ කරලා හොරු ඉන්නව නම් අලලා ඉවර කරලා සාධාරණ විදියට මේ රටින් පිට වෙලා ඒ රටට යන්න අයිතිය තියෙන එයාට අවස්ථාව ලබා දෙන්න එයාව රස්තියාදු කිරීම සහ එයාට කරදර කිරීම සුදුසු නැති කාර්යයක් හැටියට අපි දැක්කා ඒ නිසා රටක් හැටියට ජාත්‍යන්තරත් එක්ක නියමිත ආකාරයෙන් අත්ල් බැඳගෙන වැඩ කරන්න කියලා අපි විශේෂ ඉල්ලීමක් සහ යෝජනාවක් කරනවා මේ අවස්ථාවේදී මේ අතුරු අයව ගැන කතා කරන අවස්ථාවේ බොහොම ස්තුතියි
ස්තුතියි ගරු එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා ඊට පෙර මුලාසනයේට වීරසුමන වීරසිංහ ගරු මන්ත්‍රීතුමා පැමිණෙනවා ඇති
මුලාසනයේ සින්න ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ලෝක ආර්ථික අවපාතයක් තියෙන වෙලාවක ඒ වගේම ලංකාවේ ආර්ථිකයත් කඩාවැටලා තියෙන වෙලාවක ගරු මුදල් ඇමතිවරයා හැටියට ගරු ජනාධිපතිතුමා අතුරු අයවැයක් ඉදිරිපත් කිරීම කළ යුතු දෙයක් හැටියට අපි සලකනවා මේ වෙලාවේ මාස 3-4කට හරි මේ අයවැය ගෙන යුතුමයි කියන කාරණේ අපි පැහැදිලිව දන්නවා මොකද මේ ආර්ථික අර්බුදයත් එක්ක විශාල වශයෙන් පීඩාවට පත් වෙලා ඉන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. පීඩාවට පත් වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් එතුමා 61 ලක්ෂයක් සඳහා රුපියල් 10,000ක දීමනාවක් ලබා දෙන්න කටයුතු කිරීම එක කළ යුතු දෙයක්. මම හිතන්නේ මේක තව ටිකක් වැඩි කරන්න පුළුවන් වුණා නම් ඒ පිළිබඳවත් අපි සතුටු වෙනවා. ඒ වගේම මේ රටේ ඉතාම අඩු ආදායම් ලැබන සමෘද්ධිලාභීන් සඳහා රුපියල් 5000 සිට රුපියල් 7500ක් දක්වා වැඩි කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තවත් ආබාධිත පිරිසලට සමෘද්ධි ලැයිස්තුවේ ඉන්න පිරිසට රුපියල් 5000ක ජීවනාධාරයක් දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම මේ අතුරු අයවැය රජයේ හැටියට ජනාධිපතිතුමා මුදල් නැමැතිවරයා හැටියට ගේන්න කටයුතු කරේ මේ කාල සීමාවේ තියෙන තත්ත්වය ගැන හොයලා බලලා ඒ සඳහා සහන ලබා දෙන්න ඒ වගේම කඩනෙමින් නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලලා නිෂ්පාදනය කරන්න ඒ නිසා තමයි පොහොර සහන ආධාරය සඳහා රුපියල් බිලියන 40ක මුදලක් වෙන් කරලා තියෙන්නේ අපි දන්නවා අනිවාර්යයෙන්ම කෙටි කාලීන භෝග සංවර්ධනයක් කළ යුතුයි අපේ ආහාර නිෂ්පාදනය කඩිනම් කරන්න නම් ඉතින් අපිට පොහොර ටික ඉතාම සහනාධාරයක් හැටියට ලබා දීමෙන් එන මාස් කන්නේදී අපේ රට අවශ්‍ය සහල් ප්‍රමාණය අපිට නිෂ්පාදනය කරා ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද කුකුල් කෑම ඉහළ ගිහිල්ලා අද බිත්තරයක මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේක අඩු කරා ගන්න නම් අපේ රටේ දේශීය වගා කරන බඩේරුගු වගාව අපි දියුණු කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය පොහොර ටික සහනාධාරයක් හැටියට ලබා දෙන්න කටයුතු කරන්න මේ අයවැය සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම බීජ රෝපණ වර්ග සඳහා ඒ අවශ්‍ය සහන ලබා දෙන්නත් මේ කෙටි කාලීන අතුරු අයවැයෙන් සහන ලබා දීලා තියෙනවා. ඒකයි කළ යුත්තේ. ඒ වගේම ඉතාම කෙටි කාලයකට අංග සම්පූර්ණ සහන ලබා දෙන නිෂ්පාදන රටේ වැඩි කරන්න පුළුවන් අයවැයක් තමයි ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ. විපක්ෂයේ අය මොන කණ්ණාඩියෙන් බැලුවත් අපි දන්නවා කළ යුතු දේ ඒකයි. ඒ වගේම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී එතුමා ඉදිරිපත් කරා වැඩපිළිවෙළ. ඒකට විපක්ෂ අය කිව්ව අපි කරන්න බලාපොරොත්තු වෙ හිටපු දේ තමයි දැන් මේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ කියන. හැබැයි ඒක බෙමේ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙයිද දන්නේ නැහැලු. ඉතින් පොළොවේ යථාර්ථයක් බවට පත් වෙන්න නම් මේක මාසෙම පොළොවේ යථාර්ථයක් බවට පත් වෙන්න මේකට කෙටි කාලයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කාලය දිය යුතුයි. ඒ සඳහා අපි ඉල්ලා සිටින විපක්ෂයෙන් සියලු දෙනාම එකතු වෙලා දැන් සමහර අය කියනවා මේ මැතිවරණයට යන්න ඕනේ ඡන්ද කරන්න ඕනේ දැන් ඡන්ද නෙමෙයි ජනතාවට අවශ්‍යලා තියෙන බඩගින්නට කැම ටිකක් ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය ඉටු කරන දේ අපි බලනවා ඡන්ද කරලා ඉවරලා අපි වලය අල්ල ගන්න එහෙම නැත්නම් අපි ආණ්ඩු හදන්න තියෙන ආණ්ඩු මාරු කරන්න ජනතාවට ඒකේ ලොකු අවශ්‍යතාවයක් නැහැ කියන එක අපි පැහැදිලිව දන්නවා ඒ වගේම පහුගිය කාලෙදී අපි දන්නවා කොරෝනා වසංගතයත් එක්ක ආපු ආර්ථික අර්බුදය ඒ වගේම අපිට ඒකම සංචාරක ව්‍යාපාරයේ කලාවැටීමත් එක්ක ඩොලර් අරමුදය අපිට ඇති වුණා. ඒ නිසාම අපේ තෙල් ටික බෑට් ටික පොරගෙන්න දරුව ගියා. ඒ අතරතුරේ නොයෙකුත් උසී ගන්න යනු ඇතුව එම නැත්නම් සංවිධානාත්මක පිරිස් විසින් මේ අරගලය නිර්මාණය කරලා ඒ අරගලය අවුරුදු මාස 3-4 මේ රටේ හැමතැනම ක්‍රියාත්මක වෙද්දී සංචාරිකෝ එන එක අඩු වුණා. ඒ වගේම තිබුණනත් වැඩිය රට තවත් ප්‍රපාතයටපත් වෙන්න ප්‍රධාන හේතු වුණා මේ අරගලය කියන එක අපි කියන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මේ ආර්ථික අරමුදය ගැන කතා කරනකොට හුඟක් දෙනෙක් කියන්නේ මේ 225 ප්‍රශ්නේ කියන්නේ 225 කියපුවා ඔක්කොම අපි අයිති වෙනවා. ඒ වගේම මේ 225ට 48 ඉඳන් මේ වෙනකන් හිටපු අයත් ඔක්කොම අයිති වෙනවා. මේ මේ 225 මේ මෑත කාලේ හිටපු 225 නිසා මේක වුණා කියලා කියන්න බෑ. ඉතින් එහෙම කඩාවැටීමක් තියෙනවනේ. හැබැයි ඒ වගේම නොකියන පැත්තක් තියෙනවා. බලන්න 1971 කරල් වෙලාවේ මේ රටේ විශාල විනාශයක් වුණා. ආර්ථික වශයෙන් විශාල කඩාවැටීමක් සිද්ධ වුණා. ඒ වගේම 83 ජූලි කලබලවලදී අපි දන්නවා 83 ජූලි කලබලවලදී මේ රටේ ආර්ථිකයට විශාල මරුපහරක් වුණා. හා වෙළඳසාල ගිනි තිබ්බා, කර්මාන්තශාලා ගිනි තිබ්බා. මේ රටම විශාල විනාශයක් ඇති වුණා ජූලි කලබලවලදී. ඒකමුත් කඩාවැටුණා. ඒ වගේම 88-89 කලබලවලදී අවුරුදු ගාණක් මේ රටේ ලයිට් කවුන්ටි කඩලා, ගොජන සේවා කාර්යාල කඩලා, බස් ගිනි තියලා රට අකර්මණ්‍ය වෙලා තිබුණා. ඉතින් ඒකට තෝ කියන්න ඕනේ මේ රට ප්‍රපාතයටපත් කරපු අය. ඒ වගේම LTT කලබල නිසා විශාල විනාශයක් මේ රටේ ඇති වුණා. ඉදිරි ගමනට විශාල බාධාවක් ඇති වුණා. ඒකත් මේ රට වැටෙන්න ප්‍රධාන හේතුවක්. ඒ වගේම මේ අරගල කරුවන් මේ ළඟදී දමුණාංශල දන්න මගේ නිවාස සහ සියලුම දේවල් ගෙන තිබ්බා. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 72 ගෙවල් ගෙන තියලා විනාශ කරා. 512ක ගෙවල් විනාශ කරලා තියෙනවා. මේවා ජාතික අපරාධය. ඉතින් මේ මේම තියේදී රටක් ඉස්සරහට යන්න අපහසුයි. මොකද රටක මේ අවුරුදු 5-10 කලකෝලාල ඇති වෙලා තියෙන දේපල විනාශ කරලා ඒවට වන්දි ගෙවන්න කියපුවාම ඒවායින් ජාතික ධනය නැති වෙන්නේ, නිෂ්පාදනය නැති වෙන්නේ, ජාතික වස්තුව නැති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා මේ මේවා පිළිබඳවත් කල්පනා කරන්න අවශ්‍යයි. අපි මේ ජනාධිපතිතුමා මේ අයවැය ඉදිරිපත් කරේ කෙටි කාලීන නිෂ්පාදනය සඳහා. ඒක පැහැදිලිව හැමතැනම තියෙනවා. එතුමාගේ මේ ඉදිරිපත් කිරීම තුළ පැහැදිලිවම තියෙනවා සාමාන්‍ය ජනතාවට සහනය සලසා දීම පිළිබඳව. ඒ වගේම පැහැදිලිවම තියෙනවා රටේ ආර්ථික දැන් බලන්න ගෝජන සේවා 50 මේක ඇත්තරම සංශෝධනය කළ යුතුයි. තවත් තියෙනවා ජාතික ආරක්ෂා
මන්ත්‍රීතුමා තව විනාඩියක් කාලයක් තියෙනවා.
ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳව 50 මේ 50 ගොඩාක් තියෙනවා. මේවා යල් පැනපු 50 මේවා සංශෝධනය කරන්න ඕනේ. මේක නීති සම්පාදනය කරන්න ඕනේ මේ සම්බන්ධ වලුතෙන්. ඒ වගේම අපි දන්න විශේෂයෙන්ම දැන් අපේ ගෝජනතාවගේ ගොවිනායක කපාහරින්ද කටයුතු කරලා තියෙනවා. ඒක හොඳ ඉතාම හොඳ කාරණයක්. ඒ වගේ මම ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් මුදල් නැමැතිවරයා හැටියට ගෝජන සේවා මධ්‍යස්ථානවල තියෙන බැංකු වලින් දුන්න ණය කපා හැරලා නැහැ කියනවා. ඒවත් කපා හැරලා දෙන්න කියලා අපි ගෝජනතාව අපෙන් ඉල්ලීමක් කරා. ඒ පිළිබඳව ඉදිරිපත් කරනවා. ඒ සියල්ලට මේ සාධාරණේ ඉටු කරන්න කියලා. ඒ වගේම අපි අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දැන් සමෘද්ධිලාභීන්ට සහන දෙනවා වගේම අපිට මේ සමෘද්ධිලාභීන් සඳහා ඉලක්ක කරගත්ත කුඩා කර්මාන්ත අපි දන්නවා චීනේ බංග්ලාදේශ වල හුගා රටවල් වල මේ කුඩා කර්මාන්ත ග්‍රාමීය කර්මාන්ත ගෙදර ඉඳන් කරන්න පුළුවන් කර්මාන්ත වලින් තමයි හුවා දිනු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම චීනේ අද ඉන්දියාවේ බෙහෙත් පෙදිරික හදනවා ගෘහ කර්මාන්තයක් හැටියට. ඉතින් මේ මේ පවුල් අපි දන්නවා 61,61ක් පීඩාවට ඉන්නවා කියන එක පැහැදිලි. ඒ 61,61කට 10,000ක් දෙනවා වගේම ආධාර තව 7,500ක් දෙනවා සමෘද්ධි ලාභීන්ට. ඒ වගේම 460,000ක් ඉන්නවා මේ පොරොත්තු ඉන්න අය.
කාලය අවසානයි
මේ ජනතාව ඉලක්ක කරගෙන මේ ජනතාව සංවර්ධනය යොදා ගන්න වැඩපිළිවෙලක් තමයි කරෙන්න ඕනේ. නැත්නම් හැමදාම යපු මට්ටමේ ඉඳගෙන මේ රටේ දුප්පත් පිරිසක් නිරන්තරයෙන්ම බිහි වෙනවා. මේකට තමයි මේ ඉලක්කයටත් ජනාධිපතිතුමාට යන්න කියලා අපි ඉල්ලා සිටමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා භවිෂ්‍යතුති.
බොහොම ස්තුතියි. ගරු ජේසි අලවතුල්ල මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලසනෝපන මන්ත්‍රීතුමනි අතුරු අයවැය ඉදිරිපත් කරා ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට විශේෂයෙන්ම අද අපි මුණ දෙන්නේ ලංකාව නිදහසෙන් පස්සේ අපි ආර්ථික වශයෙන් ඒ වගේම දේශපාලන වශයෙන් ඉතාමත් ව්‍යාකූල අපේ රටේ ජනතාව දුකෙන් සහ බඩගින්නේ ඉන්න කාලයක්. මේ තත්ත්වය තුළ අපි පැහැදිලිවම කියන්න ඕනි ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට අතුරු අයවැය මේ ඉදිරි මාස කීපෙට ඉදිරිපත් කරා. දැන් මේට ඉස්සල්ලා හිටපු මුදල් ඇමතිවරයා මේ වසරට අදාළ අයවැය ඉදිරිපත් කරා. එතකොට ඒ අයවැයෙන් 6%කට වඩා ඒ අයවැයේ තියෙන යෝජනා ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ තමයි වර්තමාන මුදල් ඇමතිවරයා ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අතුරු අයවැය ඉදිරිපත් කරන්නේ. දැන් මේකදී අපි පැහැදිලිව කියන්න ඕනි අද රටේ මේ පවතින ආර්ථික අර්බුදය නිර්මාණය කරපු අය සම්බන්ධයෙන් එහෙම නැත්නම් මේකට වගකීම් සම්බන්ධයෙන් මේ රටේ 122ක් අද දුක් විඳිනවා. සමහර අය ඉන්නවා තමන්ට වේලක් කර වේලක් කන්න බැරි විශාල පිරිසක්. තුන් වේලක් ආපු අය අද දෙවේලක් කන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තුළ අපේ රටේ පවුල් 160ක් ජීවත් වෙනවා නම් එයින් ඒ හැම කෙනාටම බලපාන ආකාරය මේ ආර්ථික අර්බුදය මේ රටේ ජනතාව අසරණ කරලා තියෙනවා. එතන මේ තත්ත්වය ඇති කරන්න 2019 නොවැම්බර් මාසේ මේ රටේ ජනතාව 69 ලක්ෂයක් දීලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව පත් කරා. මේ වෙනසක් බලාපොරොත්තු වෙයි. ඒ වෙනස බලාපොරොත්තුෙන් ජනාධිපතිව පත් කළා. ඒ වගේම අගෝස්තු මාසේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් 3-2 ආසන්න බලයක් දුන්නා. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිරට පාර්ලිමේන්තු තුල ඒක මදි කියලා 19 වෙනි සංශෝධනය වෙනස් කළා. මේ මන්ත්‍රීතුමාලා මේ පැත්තේ ඉන්න අය එකතු වෙලා 20 වෙනි ආණ්ඩුක්‍රම වාසාව ගෙනල්ලා මේ විධායකයේ ඒකාධිපති බලතල තව වැඩි කරා. විවස්සාදායකයේ අධිකරණයේ තියෙන ඔක්කොම බලතල දෙන්න දීලා තියෙනවා දැන්. එහෙම දීලා මොකද අද වෙලා තියෙන්නේ? අන්තිම ජනාධිපතිවරයාට පහු ගිය 9 වෙනිදා මේ රටේ ජනතාවගේ විරෝධය තමන්ගේ ඒ මන්දිරයට පැවිල්ලා රට දාලා යන්න සිද්ධ වුණා. ඒක තමයි ඒ තත්ත්වය ඇති වුණේ. අපේ රටේ අපි දන්නවා අරගල තිබිලා තියෙන ඕන තරම්. 71 තිබුණ අරගලයක් ජන ජීවිත ඒ තත්ත්වය තුළ විනාශ වුණා. 88-89 තිබ්බා. ඒකෙදි අරගල කරුවන් මැරුණා. ඒ වගේම අරගල කරුවන් අතින් මේ රටේ පුරවැසියෝ විනාශ වුණා. ඒ වගේම අපි දැක්කා උතුරේ තිබුණා අවුරුදු 30ක යුද්ධයක්. ඒකෙදිත් විශාල ජීවිත ගණනාවක් අහිමි වුණා. හමුදාවේ ඒ වගේම උතුරු නැගෙනහිර තරුණ තරුණියන්. හැබැයි ඒක අරගලකින්වත් මේ රටේ රාජ්‍ය නායකයා පළවා හරින්න බැරි වුණා. හැබැයි මේ සාමකාමී අරගලෙන් ඒ තත්ත්වය උදා කරගත්තා. ඒ විතරක් නෙමෙයි වෙනසක් කරනවා කියලා ආපු ජනාධිපතිරයා පාර්ලිමේන්තුවේ තුල මොකද්ද කරේ? තමන්ගේ පවුලේ ඇමති මණ්ඩලයේ කැබිනට් එකට පස්සේ දාගත්තා. අයියා මල්ලි සහෝදරයෝ පුතාලා මේ ඔක්කොම දාගත්තා. දැන් අද ඒ ඔක්කොම අයින් වෙන්නලා තියෙනවා. එහෙමනම් මම පැහැදිලිව කියන්න ඕනි අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ මේ රටේ ජීවත් වෙන 122ක් දුක් විඳිනවා. එක පැත්තකින් තමන්ගේ දරුවට විශාල පවුල් සංඛ්‍යාවක් ඉන්නවා. තමන්ගේ දරුවට උදේට ආහාර දීලා පාසල් යවන්න බෑ. මේක විශාල අපරාධයක්. එහෙමනම් මේකට වගකීම්. රාජපක්ෂ පවුල විතරක් නෙමෙයි මේකට උදව් කරපු දැන් ඔය පැත්තේ ඉන්න කැබිනට් එකේ ඉන්න සියලු ඇමතිවරු මේකට වග කියන්න ඕනේ. ඒ හැම කෙනාම අතීස්සුව හැම දෙයකටම. අපි දැක්කා ජනාධිපතිරයා ගත්ත තීන්දුවක් මේ රටේ කුසගර්මාන්තය විනාශ කර තීන්දුවක් රසායන පොර තහනම් කරන එක රාගය ගත්ත තීන්දුවක්. ඒකට එතුමා විතරක් නෙමෙයි කැබිනට් එකේ හිටපු අය ඒකට අත උස්සලා සහාය දුන්නා. මෙතන පාර්ලිමේන්තුවට ආවිල්ලා කිව්වා ඒක තමයි හරි කියලා. අපිත් එක්ක විවාද කරා. එහෙම තීන්දුව අරන් තමයි මේ රට වංගොලක් කළ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට උදව් කරපු අය මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඒ කණ්ඩායමට අමතරව අපි දන්නවා කබ්‍රාල් මහබැංකුවේ අධිපතිවරයා දූෂණ ගණනාවකට චෝදනා තියෙනවා. එයා ආපහු මහබැංකුවේ අධිපතිගේ හැටියට වක් කරා. ඒ විතරක් නෙමෙයි පීබී ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට අවුරුදු ගණනාවක් හිටියා. අධිකරණයේ ශේෂාධිකරණයේ වැරදිකරුවෙක් කියලා රාජ්‍ය සේවයට එන්න එපා කියලා තීන්දුව දීලා දීද්දි මේ අය ආපහු ඒ පත්වීම් ලබා දීලා අද රට විනාශ තැනකට මේ අයත් වගේ කියන්න ඕන. එමනම් අපි කියනවා රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයාට ජනාධිපතිතුමාට ඔබතුමා ඉදිරිපත් කළ තියෙන කාරණා මේ වෙළඳපොළ ආර්ථිකයත් තුළ අපි දැක්කා ඔබතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. ඒ වගේම ඊයේ අයවැය ඉදිරිපත් කරා. දැන් මේවා මේ කණ්ඩායමත් එක්ක මේ වැරදි තීන්දුව తీරන ගත්ත කණ්ඩායම තමයි ඔබතුමා එක්ක ඉන්නේ. ඒ අයත් එක්ක මේවා ප්‍රායෝගික කරන්න පුළුවන්. ඒ වගේම මේවට වගකී යුත්තන්ට කෝ මේ ඔබතුමාගේ කතාවේදී කෝ එයාට ලබා දෙන නීතිය කෝ ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ නිසා අද අපි මුලින්ම කියන්න ඕනේ අද තියෙන ඩොලර් ප්‍රශ්නෙකට ඒ ප්‍රශ්නේ අපි දන්නවා මේ වෙනකොට විශේෂයෙන්ම අපේ විදේශ ශ්‍රමිකයන් විදේශ රැකියාවල නියුතුලා ඉන්න අය මේ මාස ගිය මාස දෙක තුනේ බැලුවාම පහුගිය අවුරුදුත් එක්ක බැලුවාම මාසෙකට ඩොලර් මිලියන 500කට වඩා එන්න ඕනේ. නමුත් තාම එවන්නේ 200 ගානයි 150යි. ඇයි ඒ තත්ත්වය ඇතිලා තියෙන්නේ? ඒ තත්ත්වය ඇතිලා තියෙන්නේ ආණ්ඩුව ගැන මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඒ වගේම දේශපාලන ස්ථාවර මේ සියල්ල ඒ විශ්වාසයේ ජනතාව තුල නැති නිසා. මොකද අපේම රටේ උදවිය තමයි විදේශ රැකියාව කරන්නේ. එහෙමනම් ජනාධිපතිතුමා මේ යෝජනා කරලා තියෙන දේවල් ක්‍රියාත්මක කරන්නට රටේ ජනතාවගේ විශ්වාසය ඇති කරන්න ඕන. රටේ ජනතාවගේ විශ්වාසය නැතුව මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න කණ්ඩායම විතරක් ඉන්නවා කියලා හිතාගෙන ඒ අයත් එක්ක මේ ගනුදෙනු කරාට රටේ ජනතාව අද එතන නැහැ.
ඔබතුමාට තව විනාඩි දෙකක්
කාලය. 69 ලක්ෂයක් දීපු ජනතාව අද 69 ලක්ෂයක් එක්ක නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා අවබෝධ කරගන්න ඕනේ මේ කාරණාව. තමන්ට මේ කරුණු ඉෂ්ට කරන්න නම් මේ අද රට තියෙන තරෙන් එහාට ඉහළට ගන්න නම් මෙන්න මේ தত্ত্বය හරි අවබෝධකීමට කරන්න ඕනේ. ඒ අවබෝධය නැතුව කටයුතු කරොත් අපිට පේනවා මේක අවුලෙන් අවුල අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ඉතින් ඒකේ වන්දිය ගෙවන්න වෙලා තියෙන කාටද? පෞගේ 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ඒ කණ්ඩායම කරපු ඒ වැරදිවල වන්දි ගෙවන්න වෙලා තියෙන අද මේ රටේ සමස්ත ජනතාවට. සමස්ත ජනතාවගේ අද ඒ අය ලබන පඩිය අපි ගත්තාම ඒ අය ලබන ආදායම් අද අහිමි වෙලා තියෙනවා. මේ රටේ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර කර්මාන්ත අද කඩාවැටිලා ලක්ෂ ගාණක් රැකියා අහිමි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ වගේම අද රජයේ සේවක වැටුප අද පළවෙනි සතිය මාසයක් නෙවෙයි සතියක් ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. විශ්‍රාමිකයා ඉතාමත් අමාරුවෙන් තමන්ගේ බෙහෙත් ටික වත් ගන්න ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය මදි විශ්‍රාම වැටුප අද රුපියල් 100 දෙනු භාණ්ඩේ 500 වෙලා තියෙන පස්ගුණකේ වැඩි වෙලා තියෙනවා. හැම භාණ්ඩයක්ම අද උද්ධමනයේ 80% වැඩි රටේ. ඉතින් එහෙමනම් එහෙම තත්ත්වයක් තුළ මේ තත්ත්වෙන් ගොඩ යන්න මේ කරන ක්‍රියාවලිය තුළ අපි වැහැදිලිවම කියන ආණ්ඩුව ජනාධිපතිවරයා වැහැදිලිවම අපි කියන්න ඕනි මේකෙදි විපක්ෂයක් හැටියට අපි වැහැදිලිව කියනවා අපි කවුරුත් ලෑස්ති නැහැ කකුලෙන් අඳින්න. මොකද රටේ ජනතාව ගැන හිතලා රටේ ජනතාවගේ මේ ඉතාමත් අමාරුකම මේ භයානක තත්ත්වය ගැන හිතලා අපි විපක්ෂ නායකතුමා ඇතුළු අපි සියලු දෙනාම ලෑස්ති පාර්ලිමේන්තු තුල අපි විවස්සාදායකය තුල කමිටු හරහා අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා
දෙන්න.
ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා ඔබතුමා මුලින්ම මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුයි විශ්වාසය ඇති කළ යුතුයි. එහෙමනම් අඩු ගානේ මේක හොරා කාපු මේ වංචා කරපු අයට යම් යම් ක්‍රියාමාර්ග නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මට පොඩි පොඩි වෙලාවක් දෙන්න. ඔබතුමා යහපාලන කාලේ පවරපු නඩු අල්ලස්සා දූසල කොමිෂමෙන් පවරලා තියෙන නඩු 45ක් තියෙනවා. ඒව අයින් කරගෙන තියෙනවා සුළු සුළු හේතු මත. එහෙනම් නැවත ඒවා පවරන්න. ඒ වගේ නීති දෙපාර්තමේන්තුවේ නඩු 35ක් තියෙනවා පවරලා ඒව අයින් කරගෙන අනේ ඒව නැවත පවරලා මේ රටේ නීතිය සමග ක්‍රියාත්මක කරනවා කියලා ඉස්සල්ලාම විශ්වාසය ඇති කරන්නේ.
ඒ
විශ්වාසය තුලින් තමයි මේක ගොඩ ගන්න හැකියාව ලැබෙන්නේ කියලා මතක් කරමින් ඔබතුමාගේ සිතුවම් දෙමින් මා වචන ස්වල්පව අවසන් කරනවා.
ගරු සරත් වීරසේකර මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ජනාධිපතිතුමාගේ අතුරු අයවැය සම්බන්ධ විවාදයට අපි සහභාගි වෙන්නේ. මේක ඉතාම වැදගත් කාරණයක් වන්නේ මේ වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මේ අයවැය ඉදිරිපත් කිරීමයි. අපි දන්නවා අපිට තියෙන ප්‍රධානම අභියෝගය තමයි විදේශ විනිමය පිළිබඳ අභියෝගය. සාමාන්‍යයෙන් අපේ රටේ මීට පෙර සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.5ක් අපි ලබා ගත්තා. එවැයම තමයි විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 7ක් අපි වසරකට ලබා ගත්තා. නමුත් කොරෝනා වසංගතය නිසා වසර දෙකක්ම අපිට මේ ඉතාම වැදගත් විදේශ විනිමය අපිට අහිමි වුණා. ඒ වගේම තමයි මේ රජය මේ වසර කීපයේ මේ වසර තුන කාලය තුලදී කිසිම ණයක් ගත්තේ නැහැ. ISB ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ඩොලර් එකක්වත් ණය ගත්තේ නැහැ. නමුත් පසුගිය රජය ඒ ISB නැත්නම් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ඩොලර් බිලියන 12.5ක්, ඒ කියන්නේ ඩොලර් මිලියන 12,500ක් ලබා ගත්තා. මම හිතන්නේ ඒ ණය තමයි අපි ගෙවන්නේ මේ තෙල් සහ ගෑස් අර්බුදයේ ආරම්භය එයයි. ඉතින් ඒක පුනපුනා කීමෙන් වැඩක් නැහැ. නමුත් තාම අපිට මේ සංචාරක ව්‍යාපාරයේ තාම ක්‍රමක්‍රමයෙන් තමයි වර්ධනය වෙන්නේ. නමුත් විදේශ ප්‍රේෂණත් මීට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීවරයාත් කිව්වා ඉතාම අඩුයි. අපි දන්නවා පිටරට සේවය කරන අපේ සහෝදර සහෝදරියන්ගේ යුතුකමක් තියෙනවා තමන් උපයන මුදල බැංකු හරහා අපේ රටට එවන්න. මොකද ලංකාවේ ඔවුන් නොමිලේ අධ්‍යාපනය ලබාගෙන, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන, වෛද්‍ය පහසුකම් ලබාගෙන පිටරට රැකියාවලට ගියාම අඩුගානේ තමාගේ ඥාතීන්ටවත් ඒ මුදල් එවනකොට ලංකාවේ බැංකු හරහා එවුවේ නැත්නම් ඒ යුතුකමක් පැහැරහැරියා වෙනවා. ඇත්ත වශයෙන්ම ඒ මුදල් වලින් තමයි ඔවුන්ගේ ලංකාවේ ඉන්න ඥාතීන්වරු ඇත්ත වශයෙන්ම උයන්න ගෑස් ටික ගන්න, එහෙම නැත්නම් එහෙම යන්න, තමාගේ වාහනට ඉන්ධන ගහන්නේ, ඉන්ධන ලබාගන්නේ ඒ මුදල් වලින්. ඒක නිසා වැඩිපුර මුදල් ලබා ගන්නට උඩ්නියල් සහ හවාලා ක්‍රමය තුලින් මුදල් එවනවා නම් ඒක රටට අහිමි වෙන්නේ නැහැ. ඒක ඇත්ත වශයෙන්ම තමාගේ යුතුකමක් පැහැරහැරියා වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා සමහර බංගලොත් දේශපාලන පක්ෂවල ඉන්න නායකයෝ සහ සමාජිකයෝ කියනවා අපේ රටට ඩොලර් බැංකු මගින් එවන්න එපා, ඒක දේශපාලඥයෝ හොරකම් කරනවායි කියලා. දේශපාලඥයෝ හොරකම් කරනවා නම් මීට ඉස්සෙල්ලත් මේ විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා දේශපාලඥයෝ හොරකම් කරනවා නම් සභාපතිතුමනි ඔවුන්ට නඩු දාලා, උසාවියේ ගිහිල්ලා නඩු දාලා වරදකරු කළා ඔවුන් අහිරේ යවන්න ඕනේ. අපි දැක්කා එක්තරා දේශපාලන පක්ෂයක නායකයෙකුත් මීට සති කිහිපයකට ඉස්සෙල්ලා මාධ්‍යයට ඇවිල්ලා ලිපිගොනු අල්ලස් ලෝසා දූෂණ ලිපිගොනු සිය ගානක් පෙන්නුවා. නමුත් එක නඩුවක්වත් දැම්මේ නැහැ. දේශපාලඥයෝ හොරකම් කරනවා නම් දේශපාලයන්ම උසාවියට ගෙනිහින් ඒ චෝදනා ඉදිරිපත් කරලා වරදොර කරලා හිරේ දාන්න ඕනේ. නමුත් ඒ වගේ බොරු කියමින් පිටරටින් අපේ ශ්‍රමිකයන් මග නැත්ත වැරදි මගේ ගෙනියන්න හදනවා නම් මම හිතන්නේ ඒක ඉතාම වැරදි. ඒකෙන් උදාහරණයක් ඇටියට ඩොලර් 500ක් එවුවනම් තමාගේ ඥාතියට බැංකුව හරහා ඒ ඩොලර් 500ම මුදල් වලට හරවනවා. ඉතින් එහෙමනම් කොහොමද දේශපාලඥයන්ට ඒක හොරකම් කරන්න පුළුවන්? ඒක නිසා තමාගේ මාතෘභූමියට කරන යුතුකමක්සේ සලකා පිටරට ඉන්න සියල්ලන්ටම අපි ඉතාම ආරාධනා කරනවා තමාගේ උපයන මුදල් පුළුවන් තරම් මේ වර්තමාන ආර්ථික අර්බුදයෙන් මිදෙන්න නම් ලංකාවේ බැංකු හරහා එවන්න කියලා. ඒ වගේම තමයි මෙතෙක් ඒ මුදල් යවන කට්ටිය එවන කට්ටියට අපේ ජාතියේ ප්‍රණාමය නැත්නම් අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒ වගේම සභාපතිතුමනි අද ජීවන වියදම අහසට නැගලා අපි දන්නවා අවුරුදු ගණනාවක් පාඩුවට දුන්න ඉන්ධන සහ විදුලිය අද ඒ බිල්පත් වැඩි කරපු නිසා නැත්නම් ඉන්ධන මිල වැඩි කරපු නිසා ඒ හා සමානව සියලුම භාණ්ඩවල ඇත්ත වශයෙන්ම අද මිල වැඩි වෙලා තියෙනවා. නැව් ගාස්තු ෆ්‍රේජ් චාර්ජස් මම හිතන්නේ 100%ට 500%කට වඩා වැඩි වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපේ රටේ පමණක් නෙමේ සියලුම රටවල් වල ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. එහෙමනම් රජයකට මේක පාලනය කරන්න බැරි නම් රජයක් කරන්න ඕනේ. ඒ ජීවන වීදම වැඩි වෙන ජීවිත විනිමයට සල්ලන් පරිදි ජනතාවගේ නැත්තම් රාජ්‍ය සේවකයේ ආදායම් වැඩි කරන්න, එහෙම නැත්තම් ඒ පීඩිතට පත් වෙන දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට සහනයක් ලබා දෙන්න. ඒ අනුව තමයි අත වශයෙන්ම රාජ්‍ය අහිමි වෙච්ච නැත්තම් කෘෂිකාර්මාන්තයෙන් පාඩු වෙච්ච අයට මාසික දීමනාවක් ගෙනියනවා, දිගටම ගෙන යනවා. මැයි මාසයේ සහ ජූලි මාසයේ පමණක් රුපියල් මිලියන 37,000ක් ඒ සඳහා වැය කරලා තියෙනවා. ගැබිනි මවරුන්ට රුපියල් 20,000 දීමනාව 2,500කින් තව වැඩි කළා. ඒ වගේම දරිද්‍රතාවයෙන් ඉතාම දරිද්‍රතාවයෙන් පෙළිච්ච පවුල් 61,000කට රුපියල් 10,000 ගානේ ලබා දෙනවා මාසිකව. ඒ වගේම මේ සමුද්‍ර සහන ආධාර දීවල ආබාධිත වැඩි හිටියේ යන්ට දෙන සහන වැඩි කළා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම පොහොර ප්‍රශ්නේ නිසා තමාගේ කෘෂි නිෂ්පාදනය අඩු වෙච්ච නැත්නම් වගා කර ගැනීම නොහැකි වූ ගොවියන් මං හිතනවා ඉන්නවා 28,259කට. පොලිය කපාහර ඒ ණය සම්පූර්ණයෙන්ම කපාහර තියෙන එක ඉතාම විශාල දෙයක් නැත්නම් වැදගත් දෙයක් මේ රජයක් විසින් මේ ජීවන වීදම මේ දරා ගන්නට පුළුවන් තරම් ඒ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට කරන සහනයක් හැටියට අපි සලකනවා. ඒ වගේම තමයි ඉතා හොඳ යෝජනාවක් හැතවසින්ම ජනාධිපතිතුමා ගෙල තිබුණා. ඒ තමයි විදේශ විනිමය අපේ සංචිතය ගොඩනගා ගන්නට විදේශ ශිෂ්‍යන්ට මේ අධ්‍යාපන අවස්ථා ඇත්ත වශයෙන්ම විවෘත කර දීම. අපේ රටෙත් ඔබතුමා දන්නවා විශාල ලෙස සිසුන් විශාල ලෙස පිටරටවලට යනවා, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යා හදාරණ. ඒ සඳහා විශාල මුදල් සංඛ්‍යාවක් රටෙන් එළියට යනවා. ඉතින් මේ වගේ පුද්ගලික විශ්වවිද්‍යාල නැත්නම් ශාඛා ඇති කරලා විදේශීය සිසුන්ටත් මෙහාට එන්න ලැබුණොත් අපේ රටේ සිසුන්ටත් ඒ අවස්ථාව ප්‍රයෝජන අරගෙන අපේ විශාල මුදල් සංඛ්‍යාවක් අපිට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. විදේශ සිසුන්ට අපේ විශ්වවිද්‍යාල විවෘත කළේ කර සභාපතිතුමනි අද ගියේ නෙමෙයි 15 සතු වර්ෂයේ. අපි දන්නවා තොටගමුවේ විජයබා පිරිවෙන දකුණු ආසියාවේ තිබ්බ ප්‍රථම විශ්වවිද්‍යාලය. වසර දහස් ගණනක ඉතිහාසයක් තිබ්බත් ඒක ජාත්‍යන්තරකරණයට පත් කළේ තොටගමුවේ ශ්‍රී රාහුල් හාමුදුරුවෝ. අවට රටවල් වල ඉන්න ශිෂ්‍යුන් 5000ක් පමණ ඒ විශ්වවිද්‍යාලයට අවිල්ල තියෙනවා. ඒකේ විෂය ධාරා ඉතාම විවිධ පරාසයක තියෙන විෂය නිර්දේශයක් තියෙනවා. ඒක ඉගැන්වුවා විනය අභිධර්මයේ සූත්‍රය, සකු මගද එලු කියන ද්‍රවිඩ භාෂාවල්, ෂඩ් භාෂාවල් ඉගැන්වුවා සංස්කෘත, ප්‍රාකෘත, සෞරසේන, පයිසාචි, අපබ්‍රංශ සහ මගද කියන භාෂාවල් ඉගැන්වුවා, චතුර්වේදය ඉගැන්වුවා, නක්ෂත්‍රය ඉගැන්වුවා, ගණිතය ඉගැන්වුවා, වෛද්‍ය විද්‍යාව, තර්ක විද්‍යාව, නාට්‍ය සහ පද්‍ය, ද්‍රවිඩ සොලී පාණ්ඩ්‍ය, ලාට ගුජරාට, තුළුවර, මහාරාෂ්ට්‍ර, තෙලුඟු, වගු, කේරළ ආදී භාෂා ඉගැන්වුවා. ඒ කියන්නේ විවිධ ඒ
රාජ්‍යවලින්
ශිෂ්‍යෝ විචාර සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් 1916 දී කලකටාවේ සම්මන්ත්‍රණයකදී කියලා තියෙනවා බටහිර රටවල් විශ්වවිද්‍යාල 18 තිරුණේ සිවසේ ආරම්භ කළාට අපේ රටේ 15 සිවසේ ඉතා පරිපූර්ණ වූ මේ විශ්වවිද්‍යාල තිබ්බා කියලා. එහෙමනම් ඒ ඓතිහාසික සම්ප්‍රදායට අනුව තමයි මේ විදේශී සිසුන් මෙහාට එන්නේ. ඉතින් ඒ සම්ප්‍රදාය අනුව අපි ඒ වගේ විශ්වවිද්‍යාල මේ ශාඛා ඇති කරලා විදේශී සිසුන්ටත් මෙහෙ යවන්න දීලා ඒ සම්තිත වැඩ කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. මෙතෙන්දී කරුණු දෙකක් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. පළවෙනි එක තමයි විශ්‍රාම වයස 60 දක්වා අඩු කිරීමේදී මතුවෙච්ච ගැටලු. අපි දන්නවා විශ්‍රාම ගැන්පේ වයස 65 දක්වා දීර්ඝ කිරීම නිසා 1961 උපත ලැබූ රාජ්‍ය සේවකයන් දැනට මාස 8ක කාලයක් අවුරුදු 60 ඉක්මවා සේවය කරලා තියෙනවා. ඒ නිසා 1962 වසරේ උපත ලැබූ නිලධාරීන් කණ්ඩායමකට ඔවුන්ට හිමි උසස් වීම ලබා ගැනීම පසුගිය මාස 8ක කාලය තුළ අහිමි වෙලා තියෙනවා. ඒ නිසා 1962 උපත ලැබූ නිලධාරීන් පිරිසකට උසස් වීම නොලවා විශ්‍රාම යන්නට සිදු වෙලා තියෙනවා. මේකෙන් නව විශේෂ මෙහි තව විශේෂත්වයක් වන්නේ මේ අයවැයෙන් 1962 ජනවාරි පළවෙනිදා සිට අගෝස්තු 31 දක්වා උපත ලැබූ නිලධාරීන්ට මේ වසරේ දෙසැම්බර් 31 දක්වා සේවය කිරීමට ලැබෙන අතර ඔවුන්ට වඩා වයසින් අඩු 1962 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා උපත ලැබූ නිලධාරීන්ට ඊට කලින් 60 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම සිදුවීමයි. ඒ මගින් සිදුවන්නේ වයස වැඩි අය සේවයේ යෙදී සිටියදී වයස අඩු අය විශ්‍රාම යාමයි. එතන ප්‍රශ්නයක් තිබෙනවා නීත්‍යානුකූලභාවය පිළිබඳව. ඒ රේගුව ගත්තොත් අත වශයෙන් දැනට 150කට වඩා අඩු නිලධාරී හිඟයක් පවතින අතර මේ විශ්‍රාම ගැනීම නිසා එකවර ඉහළ ශ්‍රේණිවල නිලධාරීන් 40කට වැඩි සංඛ්‍යාවක් විශ්‍රාම ගන්නවා. එයින් වැඩි පිරිසක් ඉන්නේ ඉන්ක්වයරි ඔෆිසර්ස් වශයෙන් සේවය කරන දේශීයයන්. එයින් දෙපාර්තමේන්තුවට දැඩි බලපෑමක් ඇති වෙන නිසා විසඳුමක් වන්නේ විශ්‍රාම ගැනීම වයස වයස අඩුගානය වයස හැටක දක්වා වැඩිකිරීමයි මන්ද හැට පහ කලාට පසු මාසටක් ගතු නිසා ඇතිව ප්‍රශ්න මගවා හරිගනට ඒ පිළිබඳව අවධානය ක්‍රම කරන මෙන් අපි ඉල්ලා සිටිනවා රජයේ. ඒ වගේම තමයි අනික තමයි විවිධ දීමනා පත්‍රවලින් ලබා දී තිබෙන ඉඩම් වලට සින්නක් කරොප්පු ලබා දීම මේ නව
කාලය අවසානයි ඔබතුමාගේ කතාව අවසන් කරනවා.
තව එක විනාඩියක් සලකා බලමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ සින්නක් කරොප්පු ලබා දීම හොඳ වගේ පෙන්නාට මේ ගොවියන්ට ඉතා විශාල අරුබුදයකට නැත්තම් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද ගොවින්ට සින්නක් කරොප්පු ලබා දුන්නොත් ඔවුන්ට පොහොර සහනාධාර ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ පුද්ගල ඉඩම් නිසා ඒ වගේම තමයි නොමිලේ දෙන කෘෂි නිලධාරීන්ගේ සහාය උපදෙස් ලැබෙන්නේ නැහැ. ණය අරන් තිබ්බොත් ඒ ණය කපා හරින්නේ නැහැ බලපත්‍ර ලාභින්ට මෙන්. බොහෝ වෙලාවට ණයපරි මිරිකේ ඉන්න ගොවියා සින්නක් කරොප්පු ලබද විගස ඒවා විකිණීමට පෙළඹෙනවා. පුද්ගල සමාගම් මිලදීගෙන වෙනත් ව්‍යාපාර කටයුතු වලට යොදාගෙන ඉඩ තියෙනවා. එතකොට තමන්ගේ මේ ඉඩමේ කුලියකරුවෝ වෙන්න ඔවුන්ට ඉඩ තියෙනවා. ඒක නිසා අපි ඉංග්‍රීසියෙන් කියනවා the land must belong to the state කියලා. රටක ඉඩම් තිබිය යුතු රජය සතුවයි, විශේෂයෙන්ම කෘෂි ඉඩම් කුමන ඉඩම කුමන භෝගයද වගා කරන්න කියලා රජය තීරණය කළ යුතුයි. ආර් සුරක්ෂිත භාවය කියන්නේ ඒකයි. ඒක නිසා සින්නක් කර ඔප්පු දීලා ඉඩම් පුද්ගලීකරණය කළොත් රජයට ඒ පාලනය
නැහැ.
ඒ සම්බන්ධ වෙනුත් රජයේ අවධානය යොමු කරන කියලා ඉල්ලා සිටමින් මගේ වචන සල්පේ සමාප්ත කරන ස්තුතියි.
බොහොම ස්තුතියි.